ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 75 සහ 76 ශ්‍රී ලංකා මහා බැංකු පනත යටතේ රීටි අනුමත කිරීමට පරිපූර්ක මුදල ශීර්ෂ 240 වැඩසටහන 2 අනුමත කිරීමට ගරු ආනපක්ෂ ප්‍රධාන සංවිධායකතුමනි
ගරු කථානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂය අංක 75 සහ 76 ශ්‍රී ලංකා මහා බැංකු පනත යටතේ රීති සහ පරිපූර්ක මුදල පිළිබඳ යෝජනා සම්මතය පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම සඳහා මම ඉදිරිපත් කරමි.
To start the debate, Honorable Thirina Samarkon, you have 11 minutes.
ගරු කථානායකතුමනි අද දවසේ ශ්‍රී ලංකා මහා බැංකු පනත යටතේ රීති අංක 16 යටතේ කරුණු කාරණාවලට අදාළව සාකච්ඡාවන් අපි මේ සභාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගත්තට පස්සේ 2026 අංක 2 දරන පරිපූර්ක ඇස්තමේන්තුවට අදාළ අනුමැතිය මේ සභාවට ඉදිරිපත් කරලා අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙන්න මේ කරුණු දෙක පදනම් කරගෙන තමයි අද දවසේ අපි මේ සභාව තුළ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අංක 16 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහා බැංකු පනත යටතේ බලාපොරොත්තු වෙන්නට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කාරණා අතර ගතට පස්සේ මහා බැංකුවේ කටයුතු සඳහා තොරතුරු ලබා ගැනීමට අදාළව විධිමත් නීති රාමුවක් විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුව කියන්නේ රටේ ප්‍රධානම මූල්‍ය හසුරවන ආයතනය. එතකොට ඒ ආයතනය තමන්ගේ කටයුතු පවත්වාගෙන යාම සඳහා යම්කිසි විධිමත් අධිකාරියක් යටතේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා යම්කිසි සහයෝගයක් යම්කිසි උදව්වක් ලබා දෙන්නට ඕන. ඔවුන් තොරතුරු එක්රැස් කරලා පාර්ලිමේන්තුවේ මහා බැංකුවේ කටයුතු වඩා හොඳ විදිහට සිද්ධ කරගෙන යන්නට. ඉතින් ඒක නිසා මෙන්න මේ මහා බැංකුවට රටේ ආර්ථිකය සම්බන්ධව, රටේ වෙනත් ආයතන සම්බන්ධව, රටේ වෙනත් මූල්‍ය ශේෂ්ත්‍රයට අදාළව තොරතුරු ලබා ගැනීම වෙනත් ආයතනයක් තුලින් තොරතුරු ලබා ගැනීම සඳහා යම්කිසි ඔවුන්ට තියෙන අයිතිය විධිමත් කරමින් ඒ අයිතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය සංශෝධනයන් ටිකක් මෙන්න මේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහා බැංකුවේ පනතේ නියෝග යටතේ 2026 මාර්තු 12 වෙනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරපු කාරණාවලට අනුව අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහා බැංකු පනතේ 106 සහ 78 ආ වගන්ති සමග කිව යුතු 105 වගන්ති යටතේ සකස් කළ රීති තමයි මේ යටතේ ඇතුළත් කරලා තියෙන්නේ. මහා බැංකුව ඕනෑම නියෝජ්‍ය අධිපතිවරයෙකු හෝ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හට මහා බැංකුවේ බලතල කාර්ය සහ කර්තව්‍ය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ඉටු කිරීම සහ සිදු කිරීම සඳහා තමන්ට අවශ්‍යයයි හැඟෙන, ඒ කියන්නේ මහා බැංකුවට අවශ්‍යයයි හැඟෙන සංඛ්‍යාලේඛන තොරතුරු දත්ත හෝ ලියවිලි වාචිකව ලිඛිතව හෝ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් අදාළ නිවේදනයේ දක්වා ඇති කාල සීමාව තුළ ඉදිරිපත් කරන ලෙස, සපයන ලෙස හෝ ලබා දෙන ලෙස ඕනෑම අවස්ථාවකදී ඕනෑම තැනැත්තුගින් ලිඛිත නිවේදනයක් මගින් ඉල්ලා සිටීම නීත්‍යානුකූල වේ. එතකොට මේ මම සඳහන් කළ වාක්‍යයට අනුව ඒකේ අන්තර්ගතය පිළිබඳව මේ සභාවට යම් අදහසක් එන්නට ඇති කියන විශ්වාසයක් මට තියෙනවා. මොකද මහා බැංකුවේ අවශ්‍යතාවයක් සඳහා මහා බැංකුවේ නිලධාරියෙක් ලිඛිතව ඕනෑම ආයතනයකින් ඕනෑම පුද්ගලයෙක්ගෙන් යම් තොරතුරක් ඉල්ලා සිටින්නේ නම් එය ලබා දෙන්නට ඕන, ඒක නීත්‍යානුකූලයි කියලා තමයි මෙහි සඳහන් කරලා තියෙන්නේ. එවැනි තැනැත්තක විසින් සපයන ලද ඕනෑම තොරතුරක නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා බලයලත් නිලධාරියා විසින් අමතර තොරතුරුද ඉල්ලා සිටිනු ලැබිය හැක. ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංක් එකෙන් ඉල්ලා සිටින තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ඕනෑම ආයතනයකින් ඕනෑම පුද්ගලයෙක්ගෙන් අමතර තොරතුරු ඉල්ලා සිටින්නට අයිතියක් තියෙනවා කියලා මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ඊට අමතරව එම දත්ත එක්රැස් කරන මහ බැංකුවේ බලයලත් නිලධාරියා අදාළ ප්‍රකාශන සිදු කරන තුරු සංඛ්‍යාලේඛන සහ තොරතුරු වල රහස්‍යභාවය සුරක්ෂිත කිරීම, අදාළ නිලධාරියා තමන්ගේ පැත්තෙන් රකින්නට ඕන කාරණා පිළිබඳවත් මේක ඇතුළත් කරලා තියෙනවා. මහ බැංකුව වෙත ඉදිරිපත් කර ඇති සපයා ඇති හෝ ලබා දී ඇති සංඛ්‍යාලේඛන සහ තොරතුරු අදාළ අරමුණ සඳහා පමණක්ම භාවිතා කිරීම තහවුරු කිරීම, අදාළ නිලධාරියා තමන් එකතු කරන තොරතුරු වෙනත් කෙනෙකුට වෙනත් පුද්ගලයෙකුට දෙන්න හැකියාවක් නැහැ, අදාළ කාරණය සඳහාම තමන් ළඟේ තොරතුරු තියාගන්නට ඕන කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. මෙම රීති යටතේ යම්කිසි විශේෂ පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් ඉදිරිපත් කර ඇති සපයා ඇති හෝ ලබා දී ඇති සංඛ්‍යාලේඛන සහ තොරතුරු පෞද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් ප්‍රකාශයට පත් නොකිරීම, කියන්නේ පෞද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් මේවා ප්‍රකාශයට පත් කළ නොහැකි කියලා සඳහන් කරලා තියෙනවා. සංඛ්‍යාලේඛන සම්පාදනය විශ්ලේෂණය කිරීම, උපුටා ගැනීම සහ සකස් කිරීමේ නියලීම සඳහා මහ බැංකුව විසින් බලය ලබා දුන් පුද්ගලයෙකු හැර වෙනත් කිසිම පුද්ගලයෙකුට ඉහත සඳහන් තුන්වෙනි රීති යටතේ නිකුත් කළ නිවේදනය ප්‍රකාරව ලැබුණු සංඛ්‍යාලේඛන සහ තොරතුරු සඳහා ප්‍රවේශ වීමට සමාලෝචනය කිරීමට හෝ පරීක්ෂා කිරීමට අවසර ලබා නොදීම. ඒ කියන්නේ මේ වෙන කෙනෙකුට මේකේ තොරතුරු විශ්ලේෂණය කරන්න ඇතුළත් වෙන්න මේක හොයලා බලන්න අවස්ථාවක් ලබා දෙන්න එපා කියලා තමයි තියෙන්නේ. ඊට අමතරව තුන්වෙනි රීති යටතේ නිකුත් කරන ලද නිවේදනයකට අනුව තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කරන හෝ එම නිවේදනයේ අනුකූල වීම තහවුරු කිරීමට සාධාරණ පියවර නොගන්නා, ඉහත කාරණය සිද්ධ කිරීමට සාධාරණ පියවරක් නොගන්නා කෙනෙකුට ඉදිරිපත් කරන ලද ඕනෑම තොරතුරුක නිවැරදිතාවය තහවුරු කිරීමට අවශ්‍ය සියලු සාධාරණ පියවර ගැනීමට අපහසුත් වන තුන්වෙනි රීති යටතේ නිකුත් කරන ලද නිවේදනයේ යටතේ මහ බැංකුව වෙත සපයන ලෙස ඉල්ලා සිටින එවැනි සංඛ්‍යාලේඛන සහ තොරතුරුවල චේතනාන්විත අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීම හෝ එවන්නක් සිදු කරවන හෝ පනත යටතේ තමන්ට පැවරී ඇති බලතල කාර්ය සහ කර්තව්‍ය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම ඉටු කිරීම සිදු කිරීම සඳහා එවැනි දත්ත එක්රැස් කර ලබන මහ බැංකුවේ බලයලත් නිලධාරියාට විරෝධය දැක්වීමට හෝ බාධා කරන ඕනෑම පුද්ගලයෙකු මෙම නීති උල්ලංඝනය කිරීමක් සිදු කර ඇති බවට සලකුණු ලබන අතරේ මෙම පනත යටතේ වරදක් ලෙස සැලකේ. මෙම තොරතුරු හරියට දුන්නේ නැත්නම්, එහෙම නැත්නම් මේ තොරතුරු අරන් වෙනත් කාර්යයක් සඳහා ප්‍රයෝජනයට ගත්තනම්, පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා යොදා ගත්තනම්, සාවාද්‍ය තොරතුරු ලබා දුන්නනම් මෙම පනත යටතේ වරදක් ලෙස සැලකෙනවා කියලා තියෙනවා. චේතනාන්විත අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීම හෝ සිදු කරවන එසේත් නැතහොත් දත්ත එක්රැස් කරන මහ බැංකුවේ බලයල නිලධාරියා විරෝධය දැක්වීම හෝ බාධා කරන හෝ රීති දෙකම යටතේ වරදක් සිදු කර ඇත්නම් ඉල්ලුම් කළ තොරතුරු එම පුද්ගලයා විසින් ලබා දෙන තෙක් අවස්ථානෝචිතව පරිදි මහ බැංකුව විසින් එම වරද අඛණ්ඩව වරදක් ලෙස සලකනු ලැබීම නීත්‍යානුකූල වේ. මේක අඛණ්ඩව කරනවා නම් ඒක වරදක් ලෙස සලකනවා කියලා තියෙනවා. ඉතින් ඊට අමතරව පනත යටතේ වැරදි සහ දඬණයනුත් සඳහන් කරලා තියෙනවා. මම ඒක දීර්ඝ ලෙස මේ සභාවට ඉදිරිපත් කරන්නට යන්නේ නැහැ. මහ බැංකුව පනත 110 විධිදාන යටතේ, ඒ වගේම 111 වෙනි වගන්තිය ප්‍රකාරව, ඒ වගේම පනත 112 වරදවල් සමතේට පත් කිරීම සඳහා ප්‍රතිපාදන සපයා ඇත. යම් වරදක් සිදු කරනු ලබන අවස්ථාවක කරුණු සැලකිල්ලට ගනිමින් පාලක මණ්ඩලය විසින් ඒ වරද සඳහා පනත යටතේ නිශ්චිත දක්වා ඇති උපරිම දඩමුදලෙන් භාගයක් නොඉක්මන මුදල ප්‍රමාණයක් සඳහා වරද සමතේට පත් කරනු ලැබිය හැක. වරදයට දඬුවම් වරදේ සමතේකට පත් කළ හැකි ආකාරයන් මෙන්න මේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ තියෙන නියෝගය යටතේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඒක අද දවසේ අපි සාකච්ඡාවට ගන්නවා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ රටේ ආර්ථිකය හසුරවන, ඒ වගේම තමයි බැංකුකරුවන්ගේ බැංකුව ලෙස කටයුතු කරන, එතකොට ආර්ථිකයේ ඊටාම සංවේදී තැන් සොයා බලමින් ඒක එහි අදාළ වෙනස්කම් කිරීමට ලීඩර්ෂිප් එක, එහෙම නැත්නම් නායකත්වය ගන්න ආයතනය. ඉතින් ඒක නිසා මෙන්න මේකේ කටයුතු පහසු කිරීම සඳහා යම්කිසි මැදිහත් වීමක් කරන්නට ඕන කියලා හිතලා තමයි මේ විදිහට අපි මේ 2023 අංක 16 දරන මහ බැංකු පනත යටතේ මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අමතරව අද දවසේ අපි සාකච්ඡාවට ගන්න තව වැදගත් කාරණයක් තමයි 2026 අංක 2 දරන පරිපූර්ණක ඇස්තමේන්තුව. එකන්ද 2026 අංක දෙක දරන පරිපූර්ණක ඇස්තමේන්තුව යටතේ බිලියන 100ක් දක්වා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය 5/18 ලැබිලා තියෙනවා. ඒ
ලැබිලා
ස්තුතියි කතානායකතුමනි. ඒ ලැබිලා තියෙන්නේ ඇත්තටම මැද පෙරදිග යුදමය වාතාවරණය සමග බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීමට පරිපූර්ණ ඇස්තමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඇතුලේ ගත්තාට පස්සේ පොහොර සහනාධාරය, ඊට පස්සේ ඉන්ධන සහනාධාරය, ඒ වගේම විදුලි පාරිභෝගිකයන් වෙත සහනාධාරය, ඒ වගේම තමයි අස්වැසුම ප්‍රතිලාභ. ඒ විදිහට ගත්තාට පස්සේ සෑම ශ්‍රේෂ්ඨයකටම අදාළ වෙන විදිහට රටක් ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් තියෙන මොහොතක තමයි මේ දේවල් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ බිලියන 100 අපි වෙන් කරගන්නේ රටේ ණය ගැනීම හෝ රටේ යම්කිසි වියදම් සීමාවක් අඩු කිරීමකින් තොරව පහුගිය අයවැය ඇතුලේ නොඑක් ශේෂ්ත්‍ර ඇතුලේ තියෙන මුදල් අපි ප්‍රයෝජනයක් නොගන්නා යයි සැලකෙන මුදල් මෙන්න මේ අදාළ කාරණයන් වෙත හරවගෙන අපි රජයේ වියදම වැඩි කරන්නේ නැතුව තමයි මේ බිලියන 100 අපි මේ පැත්තට අරන් තියෙන්නේ. එතකොට මේ බිලියන 100 ඇතුලේ බිලියන 20ක් ඉදිරි මාස 3 ඇතුළත වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය සහනාධාරයක් ඉන්ධන සඳහා පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක්, ඩීසල් ලීටරයකට රුපියල් 100ක්, ඊට අමතරව ඉලක්කගත සහනාධාරයක් ලබා දෙනවා ධීවර යාත්‍රා සඳහා. එතකොට බහුදුණ්‍ය ධීවර යාත්‍රා සඳහා මාස 3ක් සඳහා රුපියල් 150,000ක මුදලින් රුපියල් 150,000ක සහනාධාරයක් ලබා දෙනවා මාස 3ක් කාලයක් සඳහා. එක් දින යාත්‍රා සඳහා මාස 1කට 31,250 බැගින් මාස 3ක් සඳහා 93,750ක්. ඒ වගේම තමයි විදුලි සැපයුම ඒකක 180ට වඩා වැඩි අයට පහුගිය කාලේ විදුලි බිල වැඩි කිරීමේ යම් අවශ්‍යතාවයක් ආවා. ඔවුන්ට සහනයක් ලබා දීලා තිනවා 180 දක්වා විදුලි බිල අඩු කිරීමකින් තොරව. ඒ වගේම තමයි පොහොර සහනාධාරය ඇතුලේ ගත්තාට පස්සේ වීවගාව සඳහා ගොවි මහත්තුරුන්ට තිබ්බ පොහොර සහනාධාරය රුපියල් 25,000යි පහුගිය කාල සීමාව තුළදී අක්‍රරයකට අදාළව ඒක අපි රුපියල්
25,000
විනාඩියක් දෙන කතානායකතුමනි, වීවගාව සඳහා රුපියල් 25,000ක සහනාධාරයක් තිබ්බ, අපි ඒක තව 5,000ක් එකතු කරලා 30,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම තමයි කුඹුරු ඉඩම් තුළ ගොඩබෝග වගාවන් සිද්ධ කරනවා නම් රුපියල් 15,000ට තිබ්බ සහනාධාරයේ රුපියල් 3,000කින් වැඩි කරලා 18,000 දක්වා වැඩි කරලා තියෙනවා. එතකොට අස්වැසුම ප්‍රතිලාභින් සඳහාත් අපි අප්‍රේල් මාසයේ සඳහා පවණක් සහනාධාරය වැඩි කරලා තියෙනවා රුපියල් 2,500ක 5,000 දක්වා, රුපියල් 5,000ක 7,500 දක්වා, රුපියල් 10,000ක 15,000 දක්වා, ඒ වගේම 10,500ක රුපියල් 25,000 දක්වා වැඩි කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ගත්තාට පස්සේ මෙන්න මේ අර්බුදයක් හමුවේ යම්කිසි පීඩාවකට පත්විච්ච ජනකොටස් සඳහා යම්කිසි සහනයක් ලබා දෙන්න වගකිව යුතු ආණ්ඩුවක් විදිහට මේ විදිහට මැදිහත් වෙමින් තමයි මේ බිලියන 100 පරිපූර්ණ ඇස්තමේන්තුවක් විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් වගකිව යුතු ආණ්ඩුවක කාර්යභාර ඉෂ්ට කරමින් මේ කටයුතු මේ වට සිද්ධ කරනවා කියන අදහස ඉදිරිපත් කරමින් මගේ අදහස් දැක්වීම මෙයින් අවසන් කරනවා.